Honorable Iran Vikramaratna, you have 10 minutes.
Stuti. Ada ginung karga sabahave vartavan pahak. Ada vada vivada karna avasthavedi. Apita matak wenawa me parlimentuwe paranima karga sabahave abilla ginung karga sabahavai. මං හිතන්නේ දැනට අවුරුදු 95ක් පමණ වෙනවා ගිනුම් කාරක සභාව. නමුත් මේ පාර්ලිමේන්තුව තුළ 8 වෙනි පාර්ලිමේන්තුව තුළ තමයි මේ ගිනුම් කාරක සභාවේ වාර්තාවර් 4කුත් අතුරු වාර්තාවකුත් කෙටි කාලයක් තුලදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මම පළමුවෙන්ම අපේ ගිනුම් කාරක සභාවේ සභාපතිතුමාට ලසන්ත අලගිය වන්න හැමතුමාට සුතිවන්ත වෙනවා ඔහුගේ මග පෙන්වීම හේතුවෙන් පමණයි මං හිතන්නේ අපිට මෙහෙම සීග්‍රයෙන් මෙවැනි වාර්තාවල් ගණනාවක්ම ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔහුට විශේෂයෙන්ම සහය දුන්න මහලේකම්ට නියෝජ්‍ය මහලේකම්වරුන්ට සහලේ කාර මහලේකම්වරුන්ටත් ඒ වගේම ගිනුම් කාරක සභාවේ කාර්යාංශයේ කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරනවා එතුමාගල නිසාත් විගණකාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය හා මහ භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ සහය නිසා තමයි මේ දේ අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අද මම මේක අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම හැන්සාඩ් කතුරුවරිය වන අපේ රංජනි ජයමාන මැතිණිය අද අවුරුදු 35ක සේවයකට පසුව විශ්‍රාම ලබනවා. මං හිතන්නේ හුඟක් වෙලාවට පාර්ලිමේන්තුවේ පෙනෙන්නේ අපි වෙන මන්ත්‍රීවරුන් අපි මොකද වාද විවාද කරන නිසා නමුත් අපේ කාර්යභාරය හරියට කරන්න අපි පිටිපස්සේ ඉඳලා නිහඬව විශාල සේවයක් කරන විශාල සේවක පිරිසක් සිටිනවා ඉතින් විශේෂයෙන්ම රංජනි ජයමාන මැතිණියට අපි ශාරීරික මානසික අධ්‍යාත්මික සුවය පතනවා විශ්‍රාම ලැබලා ඇගේ ඉතිරි කටයුතු කරගෙන යන අවස්ථාව සිහිපත් කරමින් මේ ගිනුම් කාරක සභාවේ වාර්තාවන් හතරෙන් මම අතිරේක වාර්තාව ගැන පමණක් වචනයක් කියන්න කැමතියි මේ අතිරේක වාර්තාව ඉදිරිපත් කරලේ විශේෂයෙන්ම මේ රජයේ ආදායමෙන් 85%ක්ම රාජ්‍ය ආදායමෙන් 85%ක්ම එන්නේ රේගුව හරහා ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා හා ඒ වගේම සුරා බදු දෙපාර්තමේන්තුව හරහා එතකොට මේ දෙපාර්තමේන්තු තුනට සම්බන්ධ ආයතනත් ගෙනල්ලා මේ මුළු රජයේ ආදායමෙන් 85%කට වැඩි එන්නේ මේ ආයතන තුනෙන් මේ ආයතන තුන තාක්ෂණය භාවිතයෙන් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් කොහොමද කාර්යක්ෂම කරන්නේ ඵලදායි කරන්නේ ඒ වගේම දූෂණය කොහොමද අවම කරන්නේ කියන අරමුණෙන් තමයි මේ සභාව ක්‍රියාත්මක කළේ. එතකොට මේකේ නිර්දේශ කීපයක්ම තියෙනවා සමහර ඒවා ඉෂ්ට වෙලා තියෙනවා ඒක ගැන අපේ සතුට අපි ප්‍රකාශ කරන්නට ඕනේ විශේෂයෙන්ම රේගුව විසින් ක්‍රියාත්මක කරනවා යම් කරුණු පද්ධති සැලකිල්ලට ගනිමින් ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙත් යම් කිසි ක්‍රියාවලීන් සිදුවගෙන තියෙනවා නමුත් ඒව මතක් කරන අතරේදීම මම විශේෂයෙන්ම මේ සභාවට කිය යුත්තේ අඩුපාඩුව ගැනයි අඩුපාඩුව ඇවිල්ලා මේ සියලුම ආයතන තොරතුරු සංනිවේදන තාක්ෂණය මගින් සම්බන්ධ කරලා මේවල එක එක මෘදුකාංග භාවිතා වෙනවා නමුත් මේ සියල්ලක්ම ඒව හරහා රැමිස් එක හරහා එකමුතු කරන්න එකඟ කරන්න ක්‍රමවේදයට යා යුතුයි. ඒක තාම අපි හිතපු විදියට සිදු වෙලා නැහැ. මේ වාර්තාවේ සඳහන් වෙනවා වසරක් තුලදී ඔක්තෝබර් මාසයේ පළවෙනිදා වෙනකොට 2017 වාර්තාවක් නැවතත් ගිනුම් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි කියලා. මම හිතන්නේ ඒ ප්‍රගතිය පිළිබඳව වාර්තාවත් ඉදිරිපත් වෙලා නැහැ. ඒ වාර්තාව වහම ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද තොරතුරු තාක්ෂණය අපි පාවිච්චි කළොත් එතකොට අපි දන්නවා අපිට පුළුවන් කියලා ආදායම වැඩි කරගන්න දූෂණය අවම කරන්න රජයේ ගෞරවයෙන් වැඩ කරන නිලධාරීන්ගේ ගෞරවය අපිට ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා අර හොරකමට වංචාවට ඉන්න ඒ සුළු පිරිස එතකොට ඒ අය තමයි මේ දේවල් හුඟක්ලාට ප්‍රමාද කරන්නේ නමුත් ඒ වැඩි පිරිසගේ ගෞරවය අපිට රැක ගන්නට පුළුවන් වෙනවා ඒ වගේම මම වචනයක් කියන්න කැමැති විශේෂයෙන්ම මුදල් ආමාත්‍යංශයේ පිළිබඳව විගණකාධිපතිතුමා කරපු ළඟදි කරපු ප්‍රකාශයක් ගැන ඒ විගණකාධිපතිතුමා කරපු ප්‍රකාශය පළමුවෙන්ම මම කියන්න ඕනේ නිවැරදි ප්‍රකාශයක් කියලා. නමුත් මේ විගණකාධිපතිතුමාගේ නිවැරදි ප්‍රකාශය අරගෙන මහා බැංකුවේ හිටපු අධිපතිතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කළා හරියට මුදල් ආමාත්‍යංශයේ රජයේ මේ ණය ප්‍රමාණය සංගවනවා වගේ අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. ඇත්තනම මුදල් ආමාත්‍යංශයත් ඒ වගේම මහා බැංකුවත් සඳහන් කරලා තියෙනවා 2017 අවසන් වෙනකොට ශ්‍රී ලංකා රජයේ ණය මුළු ප්‍රමාණය රුපියල් බිලියන 10,313යි නැත්නම් දලදේශීය නිෂ්පාදනයේ 77.6යි කියලා. නමුත් විගණකාධිපති සඳහන් කරලා තියෙනවා නෑ ඒ ප්‍රමාණය ඇත්තටම රුපියල් බිලියන 10,702යි දලදේශීය නිෂ්පාදනයේ 80.5යි කියලා. ඒ කියන්නේ 77.6 නෙමෙයි 80.5යි කියලා. තව විදිහකට කිව්වොත් විගණකාධිපති සඳහන් කරලා තියෙන්නේ ඒ රජයේ මුළු ණය ප්‍රමාණය ඒ රුපියල් බිලියන 389කින් විතර අඩුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් ඇත්තටම මෙතන සිදුවෙලා තියෙන්නේ මේකයි. මෙතන සිදුවෙලා තියෙන්නේ පසුගිය වකවානුවකදී හම්බන්තොට වරාය හදනකොට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ක ගිවිසුම් හතරක් අත්සන් කළා එදා රජය. එදා ඒ රජය ගිවිසුම් හතර අත්සන් කළා අත්සන් කරලා රජය කැබිනට් මණ්ඩලයට දැන්නුවා මේව රජයේ ණය නොවේ ඒ නිසා මේව රජයේ ණයෙන් අයින් කරලා මේව ගිහිල්ලා කෙලින්ම ඒ වරාය අධිකාරියට දාන්න කියලා. මේ ඉල්ලීම ඇත්තටම කළේ එදා හිටපු මුදල් ඇමතිතුමා. එදා හිටපු මුදල් ඇමතිතුමා ආමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කළා 2013 ජනවාරි මාසයේ 9 වෙනිදා. ඊට පස්සේ කැබිනට් තීරණයක් ආවා 2013 ජනවාරි මාසයේ 11 වෙනිදා. ඒ කැබිනට් තීරණය ආවේ හිටපු මුදල් ලේකම් පීබී ජයසුන්දර මැතිතුමාටයි. මේක ඉදිරිපත් කළේ කවුද? එදා හිටපු මුදල් ඇමතිතුමා. මුදල් ඇමතිතුමා ඇවිල්ලා එදා මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු හා දෙවැනි අධිරයන් සඳහා චීන ආනයන අපනයන බැංකුවෙන් ලබා ගන්න ලැබුණු ණය අරමුදල් එම කොන්දේසි මත ණය සේවාකරණය කිරීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වගකීම පැවරීමටත් ආමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරේ කියලා ඔහු සඳහන් කරලා එව්වා. මගේ සියලුම විස්තර මෙතන තියෙනවා. ඒ වගේම මෙතන විස්තර තියෙනවා එදා කැබිනට් මණ්ඩලයෙන් මේ තීරණය ගත්තා කියලා. වරාය හම්බන්තොට ගොඩනඟනවට අමතරව ඊට පස්සේ නොරොච්චොල්ලේ ගල්ලඟුරු බලාගාරය හදන්න යනකොට තවත් ගිවිසුම් තුනක් හැදුවා. ඒ ගිවිසුම් තුන හදලා ඒ ගිවිසුම් හරහා රජයට තියෙන ඒ ණය ඒක එතනින් අයින් කරලා ඒ ණය ලංකා විදුලි බල මණ්ඩලයේ ලංකා විදුලි බල මණ්ඩලයත් ඒ වගේම LLCL කොම්පැනිය නැත්නම් ඒ කොම්පැනිය නම ඇවිල්ලා
ගරු ඇමතුමා ලංකා කාලය අවසන් කෙටින්
ඉක්මනට අවසන් කරන්න ලංකා කෝල් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකට ඒක පවරලා තියෙනවා. ඒ නිසා මොනවද එතනින් කළේ කිව්වා මේක රජයේ ණයක් නෙමෙයි ඒ නිසා මේක ඒ ආයතනයට පැවරිය යුතුයි කියලා. ඒ වගේම මත්තල ගුවන් තොටුපළ හදනකොට ඒ 2010 ඔක්තෝබර් මාසේ 11 වෙනිදා ඒ අය නැවතත් කැබිනට් මණ්ඩලයට යෝජනා කළා මේක රජයේ ණයෙන් අයින් කරලා මේක යොමු කරන්න කියලා ගුවන් සේවා හා ගුවන් තොටුපළ ඒ ශ්‍රී ලංකා සමාගමට ඒකත් ඔක්තෝබර් මාසේ 24 වෙනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබා ගත්තා. ඉතින් මම මෙතනින් කෙටියෙන් කියන්න හැදුවේ විගණාගාධිපතිතුමා කියපු එක හරි. නමුත් ඇත්තටම මේ දේ වුණේ 2010යි 2013දී මේ දේ සිදු වුණේ. 2010යි 2013 තමයි පසුගිය රජයේ කාලයේදී මහින්ද රාජපක්ෂ මේ රටේ මුදල් ඇමතිතුමා වෙලා ඉන්නකොට තමයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේ මේ ණය රජයේ ණයෙන් අයින් කරලා සමාගම් වලට දාන්න. ඒ අනුව තමයි එදා ඉඳලා අද වෙනකන් මුදල් ආමාත්‍යංශය ඒ ආකාරයෙන්ම තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඉතින් කිසිම මුදල් ආමාත්‍යංශයෙන් දැන් ඒ ණය සංගවන්න කිසිම කාර්යයක යෙදුනේ නැහැ. එදා ඒ රජය ඒ ණය සංගවන්න තමයි ඒ ක්‍රියාවලිය කළේ. එතකොට ඒ ණය එදා සැඟෙව්වේ නැත්තම් රජය ගත්තේ ණය අපිට ප්‍රකාශිත ණයට වැඩිය විශාලයි කියලා මම එදා හිටපු මුදල් ඇමතිතුමාට විතරක් නෙමෙයි මහා බැංකුවේ අධිපතිතුමාට මතක් කරන්න ඕනේ. මොකද අද රෝගයක් තියෙනවා, අමතක වීමේ රෝගයක් තියෙනවා. එදා හිටපු අධිපතිතුමා නිවාඩ් කබ්‍රාල් අධිපතිතුමා මාධ්‍ය කැඳවල කියනවා හරියට අද මේක සැඟවුවා වගේ. ඒ නිසා තමයි මම මේ විස්තර සමග කැබිනට් එකේ නෝට් සමග මේක සභාවට ඉදිරිපත් කළේ. මේ වගේ හොර බොරු කරලා වංචා කරලා ඊට පස්සේ විශ්‍රාම ගිහිල්ලා තවත් වංචා කරන්න හදන අයව මේ ඒ අය ගැන රට දැනගත යුතුයි කියන එක මේ අවස්ථාවේදී කියව යුතුයි. මට ලබා දුන්න කාලය නිසා ස්තුතියි.
ගරු ලසන්ත අලගේවන්න, ගරාමතුමා ඊට ප්‍රථමයෙන් මූලාසනයට තොසිතා විජයමාන මන්ත්‍රීතුමා පැමිණ
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මම අද පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට ඉතාමත් සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවට රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් වාර්තා පහක් ඉදිරිපත් කරලා ඒ වාර්තා පිළිබඳව මේ ආකාරයෙන් දෛනික දවසක් පුරා විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලැබිලා සභාපතිවරයා විදිහට මේ පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මා ප්‍රථමයෙන්ම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ දක්වා මේ විවාදය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල අය කතා කළා. ඒ සෑම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා ගිණුම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිය අදහස් යෝජනා ඉතාමත් ඵලදායි ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව. එවගේම මම මුලින්ම මේ ගිණුම් කාරක සභාවේ ඒ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සාර්ථකව අපට කරගෙන යන්න සහයෝගය ලබා දෙන දුන් අය පිළිබඳව සිහිපත් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට නායකත්වයක් ලබා දෙන ගරු කතානායකතුමා අපේ ගිණුම් කාරක සභාවේ කටයුතු පිළිබඳව අපිට සෑම අවස්ථාවකම මඟ පෙන්වමින් අවශ්‍ය ශක්තිය ලබා දෙමින් අපේ කාරක සභාවේ මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට දේශීය විදේශීය පුහුණුවීම සඳහා අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩමුළු සඳහා අවස්ථාව ලබා දෙමින් ගරු කතානායකතුමා විශේෂම පක්ෂනායකින්ගේ රැස්වීම තුළ අවස්ථා ගණනාවකදීම කතා කරලා මෙවැනි විවාදයක් ලබා ගැනීමට පවා නායකත්වයක් ලබා දුන්නේ ගරු කතානායකතුමා. එතුමා මේ අවස්ථාවේදී කෘතවේදීව අපි මුලින්ම සිහිපත් කරන්න ඕනේ. එවැගේම මහලේකම්තුමා ඇතුළු අපේ කාරක සභා ලේකම් කාර්යාලයේ ඒ ලේකම්තුමා ඇතුළු සියලුම දෙනාම මේ ගිනුම් කාරක සභාවේ ක්‍රියාවලීන් වෙනුවෙන් අපිට දැවැන්ත ශක්තියක් අපිට ලබා දෙනවා. රාජ්‍ය ආයතන 837ක් පාර්ලිමේන්තුවේ මේ ගිනුම් කාරක සභා කටයුතු කිරීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක අවබෝධ වෙනවා ඇති. රාජ්‍ය ආයතන 837ක ගිනුම් ක්‍රියාවලිය පිළිබඳව කොපමණ වැඩ ප්‍රමාණයක් තිබෙනවද කියන එක පිළිබඳව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශාල කාර්ය මණ්ඩලයක් අපේ ලේකම් කාර්යාලය තුළ නැහැ. ඒ වගේම ලේකම්තුමිය සහකාර ප්‍රධාන නිලධාරිතුමෙක් සහ නිලධාරිතුමියක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනෙක් ඉන්නවා. ලඝු ලේඛිකාවන් 2 දෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ සේවා සහායකින් 3 දෙනෙක් ඉන්නවා. මේ 12 දෙනා පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් භාෂා පරිවර්තක ඒ වගේම හැන්සාඩ්ඩාන්සි මේ සියලුම අංශවල ඒ සහයෝගයේ දායකත්වය අරගෙන තමා මෙවැනි දැවැන්ත කාර්යභාරයක් මේ කාරක සභා ක්‍රියාවලිය තුළ ඉටු කරනු ලබන්නේ. එම නිසා මම ඒ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ස්තුතියක් පළ කරන්න ඕනේ. මෙවැනි කාර්යභාරයක් ඉටු කිරීමට ඒ අවශ්‍ය දායකත්වයේ කැපවීම ලබා දීම පිළිබඳව. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණාංශයේ අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අපිට ඒ වැඩසටහන් සකස් කිරීම තුළින් අපට විශාල ශක්තියක් ලබා දීලා තිබෙනවා. අපේ මේ කටයුතු කරගෙන යාම සඳහා ඒ සකස් කරපු වැඩසටහන අපිට විශාල රුකුලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මෙම කාරක සභාවට අපට උපදේශකෙක් විදිහට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට ලලිතාර්ද සිල්ලා මහත්මයා අපිට ලබා දෙන ශක්තියත් අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවට මේ ක්‍රියාවලියේදී විගණකාධිපතිවරයා විගණන දෙපාර්තමේන්තුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විශාල ශක්තියක් අපිට ලබා දෙනවා. අපි කැඳවන රැස්වීම් වලට වාර්තා ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් විශාල කැපවීමකින් යුතුව විගණකාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ ශක්තිය අපිට ලබා දෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය අපිට නිදහසේ කරගෙන යාම සඳහා කිසිදු බලපෑමකින් අතපේමකින් තොරව අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අපිට රජයේ විදිහට මේ කටයුතු කරගෙන යෑමේදී අපිට නිදහසේ මම ඇතුළු අපේ කාරක සභාවේ මන්ත්‍රීවරුන් 25 දෙනාටම මේ කටයුතු කරගෙන යෑමේදී අපිට ඒ අවශ්‍ය පූර්ණ නිදහස කිසිදු අතපෙවීමකින් තොරව අපිට ලබා දෙනවා. ඒ වගේම මේ කාරක සභාව කියන්නේ සභාපතිවරයා නෙමෙයි. සභාපතිවරයාට තිබෙන කාර්යභාරයේ වගකීම සෙසු සමාජිකින්ගේ අදහස් යෝජනා මත කටයුතු කිරීමයි. ඒ අනුව අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතින් විසිහය දෙනකු අපේ කාරක සභාව නියෝජනය කරනවා. මම ඉතාමත් සතුටින් සඳහන් කරන්නේ. අපි සියලුම දේශපාලන පක්ෂවල අය දේශපාලන ප්‍රතිපත්තිය පක්ෂයේ ප්‍රතිපත්ති දේශපාලනයේ එළියෙන් තියලා කාරක සභාවට ඇවිල්ලා සැබෑ මහජන නියෝජිතයකගේ වගකීම කුමක්ද කියන එක පිළිබඳව අවබෝධ කරගෙන කණ්ඩායමක් විදිහට අපි ඒ කාරක සභාව තුළ කටයුතු කරන නිසා තමා ඒ අයගේ කැපවීම තිබෙන නිසා තමා අපට මේ කටයුතු සාර්ථකව අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. එම නිසා මේ සියලුම දෙනාම සිහිපත් කළ යුතුයි. කණ්ඩායමක් විදිහට තනියෙන් වැඩක් කරන්න පුළුවන්කමක් නැහැ. බාහිර ආයතන පාර්ලිමේන්තුව තුළ මේ සෑම දෙනෙක්ගෙම ඒ ලබා දෙන වගකීම ඒ සහයෝගය තුළින් තමයි අපි මේ කාර්යභාරයේ සියල්ලක්ම සාර්ථකව ඉටු කරනු ලබන්නේ. මේ නිසා මම ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට මේ කටයුතු වෙනුවෙන් අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව මේ සියලුම දෙනාට අපේ ස්තුතිය පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ ගිනුම් කාරක සභාව තුළින් මොකද්ද කරන්න. ඒ වගේ මොකද්ද කළ යුතුවන්නේ. අපේ රටේ දෙකෝටියක් ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට 225 දෙනෙක් තෝරාපත් කරලා එවනවා. අපිව ඇයි තෝරාපත් කරගල එවන්නේ? විවිධ අරමුණු තියෙන්න පුළුවන් තව විශාල වශයෙන්. නමුත් අපිට පැවරී තිබෙන ප්‍රධාන වගකීම් කීපයක් තිබෙනවා. ඉන් පළමෙනි වගකීම තමයි මේ රටේ නීති ප්‍රතිපත්ති සකස් කිරීම. ඊළඟ වගකීම තමයි අයවැය මගින් ජනතාවගේ බදු මුදල් රටේ මුදල් වෙන් කිරීම, අනුමත කිරීම. ඊළඟ කාර්යභාරය තමයි මේ අනුමත කරනු ලබන මුදල් හරි හැටි ජනතාවගේ මුදල් නිසා පළදායි ලෙස වගකීමකින් යුතුව මේවා වියදම් කරනවද කියලා සොයා බැලීමත් පාර්ලිමේන්තුවේ එක වගකීමක් බවට පත් වෙනවා. එම නිසා මේ ප්‍රධාන අරමුණු තුන වෙනුවෙන් තමයි අපිව ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ. විවිධ රටේ මතයන් තිබෙනවා. දවසකට පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න මෙච්චරක් වියදම් කරනවා කියලා කියනවා. අවුරුද්දකට මෙච්චරක් වියදම් කරලා කියනවා කියලා කියනවා. එතකොට මේ සෑම දෙයක්ම කරන්නේ මෙන්න මේ අරමුණු තුන, මේ වගකීම් තුන අපෙන් ඉටු කර ගැනීම සඳහායි. ඒ අනුව පාර්ලිමේන්තුවේ අයවැය මගින් වෙන් කරන ලබන මුදල් නිසි පරිදි මේ වියදම් කිරීමේ කාර්යභාරය සිදු වුණාද කියන වගකීම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ටම කරන්න බැරි නිසා තමයි මේ 225 නියෝජනය කරමින් තවත් 25 දෙනෙකුට 26 දෙනෙකුගේ කමිටුවක් සකස් කරලා ගිනුම් කාරක සභාව පිහිටවලා තිබෙන්නේ. පොදු ව්‍යාපාර කාරක සභාව තවත් මන්ත්‍රීවරු 26 දෙනෙක්පත් කරලා පිහිටවලා තිබෙන්නේ. මෑතකදී මුදල් පිළිබඳව කාරක සභාවත් පිහිටවලා තිබෙනවා. එතකොට අපි පාර්ලිමේන්තුවට පැමිණීමේ ඇයි පැමිණෙන්නේ, ඇයි පත් කරන්නේ, අපිට හිමි වගකීමෙන් මුදල් නිසි පරිදි වියදම් කරනවාද කියන පිළිබඳව සොයා බැලීමේ කාර්යභාරය තමයි අපිට පැවරී තිබෙන යුතුකම වගකීම් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව ගිනුම් කාරක සභාවට අපේ රටේ රාජ්‍ය ආයතන 837 වර්තමානයේ ඒ අයත් වෙනවා. අපේ රටේ විශේෂිත වූ වියදම් එකක 19ක්, අමාත්‍යංශ 52ක්, දෙපාර්තමේන්තු 92ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් අරමුදල් 9ක්, පළාත් අමාත්‍යංශ 45ක්, පළාත් සභා විශේෂිත වීදම් දෙපාර්තමේන්තු 215ක් පළාත් සභා අධිකාරීන් 46ක් මහනගර සභා 23ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් ඊට අමතරව පොදු ව්‍යාපාරකාරක සභාව සඳහා විවස්ථාපිත මණ්ඩල ආයතන 427ක් තිබෙනවා. එතකොට පාර්ලිමේන්තුව අයවැයෙන් වෙන් කරනු ලබන මුදල් මේ ආයතන දෙපාර්තමේන්තු ආයතන 837ක් වියදම් කිරීම පිළිබඳව සහ ඒ ආයතනවල කාර්ය සාධනය තමා ගිනුම් කාරක සභාව විදිහට අපිට සොයා බැලිය යුතුවන්නේ. මේක සොයා බලන්න ඕනේ කොහොමද? මේක සෑම වර්ෂයකම සොයා බැලිය යුතුයි. සෑම වර්ෂයකම අයවැය තියෙනවා පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවෙන් ඊළඟ වර්ෂය සඳහා අයවැය සම්මත කරනවා. සම්මත කරලා මේ ආයතනවලට මුදල් ලබා දුන්නට පස්සේ ඒ ආයතන අපේ රටේ තිබෙන නීති රීති අනුව මුදල් වියදම් කර යුතුයි. ඒ අනුව විගණකාධිපති තුමා විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සොයලා බලනවා. මේ පිළිබඳව සොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඒ පාර්ලිමේන්තුවට වාර්තා කරන ඒ දේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම අප සිදු කළ යුතුයි. මේක වර්තමානයේ තිබෙන නීතියක් නෙමෙයි. සෑම අවුරුද්දකම අයවැයෙන් සල්ලි වෙන් කරනවා. සෑම අවුරුද්දකම මේ ආයතනවලට සල්ලි රජයෙන් ලබා දෙනවා. ඒ ආයතන සල්ලි වියදම් කරනවා. සෑම අවුරුද්දකම විගණකාධිපතිවරයා ඊට පෙර වර්ෂවල ඒ ආයතන කොහොමද සල්ලි වියදම් කළේ කියන එක පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන. ඒ අනුව පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම තමා විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳව විගණකාධිපතිවරයාටත් එන්න කියලා ඒ ආයතනවලටත් එන්න කියලා අපි කාරක සභාව විදිහට ඒ ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව මහජන නියෝජිතින් විදිහට අපි ජනතාවගේ නියෝජිතින් විදිහට අපි ඒ පිළිබඳව නිර්දේශයන් පාර්ලිමේන්තුවට නැවත ලබා දෙන මේ ක්‍රියාවලිය තමයි සිදු විය යුතුව තිබුණේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳන් ගිනුම් කාරක සභාව මේ පාර්ලිමේන්තුවේ තිබුණා. ඒ පැවති ගිනුම් කාරක සභාව වලිනුත් විශාල කාර්යභාරයේ ප්‍රමාණයක් මේ ක්‍රියාවලිය තුළ ඉටු කරලා තිබෙනවා. එතකොට 1978 ඉඳන් 88 වෙනකම් පාර්ලිමේන්තුවට වාර්තා 15ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ආයතන 198යි. ඒ වගේම 1988 ඉඳන් 93 වෙනකම් වාර්තා 11ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ආයතන 50යි. 94 ඉඳන් 2010 වෙනකම් පාර්ලිමේන්තුවට ආයතන කැඳවලා තිබෙන්නේ 3ක් වැනි සුළු ආයතන ප්‍රමාණයක්. ඒ වගේම 2010 ඉඳන් 2015 වෙනකම් නැවත ආයතන 160ක් කැඳවලා තිබෙනවා. මේ අනුව 1978 ඉඳන්ම මේ දක්වාම පාර්ලිමේන්තුවට කැඳවන්න පුළුවන්කමක් ලැබිලා තිබෙන ආයතන 425ක් විතර පමණයි. එම නිසා වර්තමාන ගිනුම් කාරක සභාව සෑම වර්ෂයකම මේ ආයතන පිළිබඳව සොයා බැලිය යුතුයි. සෑම වර්ෂයකම පාර්ලිමේන්තුවට මේ සෑම ආයතනයක් පිළිබඳවම ගිනුම් කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඉතිහාසයේ ගිනුම් කාරක සභා විසින් මේ කාර්යභාරය නිසි පරිදි ඉටු වෙලා තිබෙනවාද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරලා අපි බැලුවා. අපි බැලුවට පස්සේ කනගාටු වෙන්නුනත් අපි සඳහන් කරන්න ඕනේ ඒ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු වෙලා නැහැ. පැවති ගිනුම් කාරක සභාවල අඩුපාඩුවක් නෙමෙයි. අපි ඒකට දෝෂාරෝපණය කළ යුතු වන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව සමස්ත පාර්ලිමේන්තුවම මේ වගකීම ඉටු කරලා තිබුණේ නැහැ කියන එක අපි නිහතමානීව අපි පිළිගත යුතුව තිබෙනවා. එම නිසා වර්තමාන ගිනුම් කාරක සභාව මේ අඩුපාඩුව පිළිගත් අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ සිදුවුණු ක්‍රියාවලිය පිළිබඳව අපි බැලුවා. ඒ කැඳවපු ආයතන මීට පෙර අවුරුදු 10කට 15කට පෙර වර්ෂවල ගිනුම් වාර්තා පිළිබඳව තමයි කැඳවලා බලන්නේ. එහෙම කළා කියලා නිසි ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිලධාරි ඉන්නේ නිලධාරි විශ්‍රාම ගිහිල්ලා. එම නිසා ඒ කැඳවපු ආයතන සම්බන්ධයෙනුත් විශේෂයෙන්ම නිසි පළදායකත්වයක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ. මේ වාර්තා පරිශීලනය කිරීමේදී අපිට ඉතාමත් හොඳින් අපිට අවබෝධ වුණා. එම නිසා මේ අපි උත්සාහ කළා. අපි 2016 ඉඳන් 2018 වෙනකන් අපි වාර්තා 6ක් ඉදිරිපත් කළා. අපි ආයතන 125ක් කැඳවුවා මේ වන විට. ඒ වගේම අපි 2019 22 වාර්තාවක් ඉදිරිපත් කළා. 2017 6 23 වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා අපි මම ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්. 2017 11 13 වෙනි දින ආයතන 832 ආවරණය වෙන පරිදි ජාලගත වැඩසටහනක් මගින් ඒ ආයතනවල තොරතුරු ලබාගෙන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට පස්සේ විශේෂයෙන්ම 2017 12 8 වෙනිදා තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට අමතරව රජයේ ප්‍රධාන ආදායම් ලබන ආයතනවල ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව අනුකාරක සභාවක් විදිහට ඉරාන වික්‍රමරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන්ුත් ඒ අනුකාරක සභාවක් පිහිටවල ඒ ආයතන කැඳවල රජයේ ආදායම් ලබන ආයතනවල ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කරලා ඒ ආයතන කලින් කොහොමද ඒවා පාවිච්චි කරලා තිබෙන්නේ අනාදී කරුණු පිළිබඳව අධ්‍යයනයක් කරලා පැහැදිලි වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපේ කාරක සභාව කටයුතු කළා. ඒ වගේම අද දිනේදී අපි 2016 වර්ෂයට අදාළ මේ ආයතන 837ම එකින් එකට තවත් වාර්තාවක් අද දිනේදී අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව 2015 වර්ෂයේ මේ ආයතන 837ම ගිනුම් පිළිබඳව වාර්තාවකුත් 2016 වර්ෂයේ ආයතන 837ම ගිනුම් පිළිබඳව වාර්තාවකුත් අපි මේ පාර්ලිමේන්තුවට මේ වන විට අපි ඉදිරිපත් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. මේක අනිවාර්යයෙන්ම සිදු විය යුතු කරුණක්. අපි බොහෝ විට දැන් මේ කාරක සභාව මේ ආයතනවල අවුරුදු 10ක් 15ක් පැරණි දේවල් පිළිබඳව නෙමෙයි අපි කැඳවලා කතා කරන්නේ. අපි මෑත වර්ෂකවල ඒ අඩුපාඩුකම් පිළිබඳව කතා කරන්නේ. ඒ වගේම අපි මේ ආයතන 800 ගානම පාර්ලිමේන්තුවට අපිට කැඳවන්න පුළුවන්කමක් නැති නිසා නමුත් පාර්ලිමේන්තුවත් මේ ආයතන 837ම විගණක අධිපතිවරයාත් සම්බන්ධ කරගනිමින් අපි ජාලගත තොරතුරු තාක්ෂණ පද්ධතියක් අපි හඳුන්වා දීලා තිබෙනවා. අපි ඒ අනුව වර්තමාන කාරක සභාවට මේ ආයතන ඍජු වශයෙන් අපි ආයතන වෙන්වෙන් වශයෙන් අපි කැඳවනවා වගේම ඒ වගේම අපි මේ ජාලගත වැඩසටහන මගින් පාර්ලිමේන්තුවත් මේ ආයතන 837ම මේ වන විටත් අද ඍජු සම්බන්ධතාවයක් අද ඇති කරගෙන තිබෙන. අද අපි ලිපිවලින් නෙමෙයි මේ ආයතනත් එක්ක ගනුදෙනු කරන්නේ. බොහෝ විට අපි නවීන තාක්ෂණය පාවිච්චි කරලා අද මේ ආයතන 837ත් පාර්ලිමේන්තුවත් අද ඒ වැඩසටහනට අද ඉතාමත් සමීපව සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමම අපේ ඉදිරි කටයුතු සඳහා විශාල සුභවාදී ප්‍රවණතාවයක් කියන එක අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ ආයතන පිළිබඳව විගණනය සහ කාර්යසාධනය පිළිබඳව තොරතුරු අපිට ලබා ගැනීම සඳහා අපි ප්‍රශ්නාවලියක් සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ ක්‍රියාවලිය තුළින් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂම ආයතන විශාල ප්‍රමාණයක් අපිට කැඳවන්න පුළුවන්කමක් නැති නිසා ප්‍රශ්නවලි 5ක් අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට එක ප්‍රශ්නවලියකුත් සියලුම පළාත් සභා සහ පළාත් සභා අරමුදල්වලට එක ප්‍රශ්නවලියකුත් පළාත් සභා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු විශේෂ ගිණුම් මේකක සඳහා එක ප්‍රශ්නවලියකුත් පළාත් සභා ප්‍රඥප්ති සඳහා එක ප්‍රශ්නාවලියකුත් සියලුම පළාත් පාලන ආයතන සඳහා එක ප්‍රශ්නාවලියකුත් කියන ප්‍රශ්නාවලි 5ක් මගින් අපි ඒ ආයතනවල තොරතුරු අපි ලබා ගන්නවා. එහිදී විශේෂයෙන්ම ආයතනවල සැලසුම් කරන්නේ අභ්‍යන්තර පාලනය, මානව සම්පත් කළමනාකරණය, රාජ්‍ය සම්පත් කළමනාකරණය, රාජ්‍ය ආදායම් කළමනාකරණය, වියදම් කළමනාකරණය, අනෙකුත් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්, ගිණුම් ඉදිරිපත් කිරීම, විගණන ප්‍රතිචාර දැක්වීම, කාර්යසාධනය පිළිබඳව තමා මේ ප්‍රශ්නවලියේ තොරතුරු ඇතුළත් කරලා තිබෙන්නේ. ඒ අනුව මේ ප්‍රශ්නවලිය මගින් ඒ අදාළ ආයතන තොරතුරු පද්ධතිය හරහා ඒ තොරතුරු අමාත්‍යාංශ ලේකම් නිර්දේශ කරලා විගණකාධිපතිවරයාට එවුවෙන් පස්සේ විගණකාධිපතිතුමාගේ නිලධාරියෙක් ඒ අදාළ අමාත්‍යාංශවලට ගිහිල්ලා ආයතනවලට ගිහිල්ලා ඒ ලබා දීපු තොරතුරු නිවැරදිද කියලා බලලා පාර්ලිමේන්තුවට තොරතුරු පද්ධතිය හරහාම විගණකාධිපතිවරයාගේ නිර්දේශ සමග එවනවා. මේ තොරතුරු පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඒ තොරතුරු පද්ධතිය හරහාම ලකුණු ලබා දෙනවා මේ ආයතනවලට. අපි මේ කාරක සභාව තුළ අපි දකින දෙයක් තමයි ආයතනවල වැරදි සිදු වුණාට පස්සේ, අඩුපාඩුකම් සිදු වුණාට පස්සේ කොපමණ පරීක්ෂණ පැවැත්වුවත්, පශ්චාත් පරීක්ෂණ පැවැත්වුවත් රටට අහිමි වුණු මුදල් නැවත ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කොපමණ පරීක්ෂණ පැවැත්වුවත් ඒ සිදු වුණු පාඩුව නැවත මකා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා කාරක සභාව විදිහට අපි උත්සාහ කරන්නේ මේ ආයතනවල සිදුවන අඩුපාඩුකම් නැති කරගන්න, අවම කරගන්න. ඒ සඳහා පාර්ලිමේන්තුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් ඒ ආයතනත් දැඩි සම්බන්ධතාවයක් තිබෙනවා නම්, අධීක්ෂණයක් තිබෙනවා නම්, සම්බන්ධීකරණයක් තිබෙනවා නම්, අපට විශ්වාසයක් තිබෙනවා ඒ ආයතනවල අඩුපාඩුකම් අවම වෙනවා කියන විශ්වාසයක් අපිට තිබෙනවා. කාරක සභාවට ආයතනයක් කැඳවුවාම ඒ ආයතනය අපි දන්නවා කොච්චර උනන්දු වෙනවද කියලා. හැබැයි ඒ උනන්දුව තිබෙන්නේ බොහෝ ආයතන කාරක සභාවට ඇවිල්ලා පිළිතුරු දීලා යන්න විතරයි. කාරක සභාවට කැඳවුවට පස්සේ ආයතන සූදානම් වෙනවා. ඉතින් එම නිසා අපි දැක්ක මේ මෙවැනි අවශ්‍යතාවයක් තිබෙනවා. මේ ආයතනත් මේ පාර්ලිමේන්තුවත් අතර ඍදු සම්බන්ධතාවයක්. එම නිසා තමා මේ තොරතුරු පද්ධති වැඩසටහන අපි හඳුන්වා දීලා තිබෙනවා. අපි ගිය අවුරුද්දේ 2015 ඒ ආයතන අපි ඇගෙව්වා. හොඳම කාර්ය සාධනයක් තිබෙන විගණනයක් ඉදිරිපත් කරපු ආයතන අපි ඇගෙව්වා. මේ පාර්ලිමේන්තුවේ අපි ඒ අයට ඇගීම් වැඩසටහනක් පැවැත්වුවා. අපි ඒ තුළින් ඒ අයට සහතිකපත් ලබා දුන්නේ ආයතනවලට. ඒ වගේම 2015 ඒ තොරතුරු පද්ධතියත් එක්ක සංසන්දනය කරපුවාම 2016 එම ආයතනවල විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා කාර්ය සාධනය සහ ඒ ගිනුම් කටයුතු පැත්තෙන් කියන එක අපි ඉතාම සතුටින් ගිනුම් කාරක සභාව විදිහට මේ පාර්ලිමේන්තුවට සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ආයතන 837න් කලින් 2015 අවුරුද්දේ ආයතන 122ක්ම තිබුණේ ලකුණු 50ටත් වඩා අඩුවෙන් ලබාගෙන. නමුත් 2016 ගිනුම් වලට බලපුවාම විශේෂයෙන්ම ආයතන 100ක්ම අද ලකුණු 50ට වඩා වැඩියෙන් ලබා ගන්න ආයතන බවට ඒ ආයතන අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම 2016 ලකුණු 90ට වඩා වැඩියෙන් ලබාගත්තු ආයතන තිබුණේ ඉතාම සුළු ප්‍රමාණයක්. නමුත් මේ වර්ෂය 2016 වර්ෂය වන විට ඒ ආයතන විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වැඩි ආයතන ප්‍රමාණයක් ලකුණු වැඩියෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ ආයතනවල අද විගණන කමිටු කැඳවනවා. ඒ වගේම මේ ආයතනවල අනිකුත් කටයුතු අද යම් ප්‍රවණතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම විගණනයට පිළිතුරු ලබා දීමේ අද සුබවාදී තත්ත්වයකට අදපත් වෙලා තිබෙනවා. අපි මේ වර්ෂයේදීත් 2016ට අදාළ මේ සියලුම ආයතන අපි ඇගීමකට ලක් කිරීමේ වැඩසටහනත් අනිවාර්යෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ නිසා මේ වැඩසටහන තුලින් අපේ ගිනුම් කාරක සභාවේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. මේක සමස්ත පාර්ලිමේන්තුවම ලද ජයග්‍රහණයක් විදිහටයි අපි දකින්නේ. ඒ වගේම වර්තමානයේදී මෑතකදී පාර්ලිමේන්තුවට හඳුන්වා දීපු ස්ථාවර නියෝග අනුව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ගිණුම් කාරක සභාව විසින් මේ ආයතන සම්බන්ධව ඉදිරිපත් කරන ලබන වාර්තාව නොපමාව මුදල් අමාත්‍යාංශයටත් අදාළ ආයතනවලටත් යැවිය යුතුව තිබෙනවා. දැන් මේ ඉදිරිපත් කරපු වාර්තා පාර්ලිමේන්තුව විසින් අදාළ ආයතනවලට යවන්න ඕන. අදාළ ආයතනවලට මේ වාර්තාව යවනවා කියලා කියන්නේ මේ කාරක සභාවේදී අනාවරණය වුණු කරුණු ඇතුළත් වාර්තාව නිර්දේශයන් තමයි යවන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයත් අදාළ ආයතන ඒ නිර්දේශ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන මාස දෙකක් ඇතුළත සති 8ක් ගතවීමට පෙර ඒ ආයතන පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. එතකොට කාරක සභාවට අපිට බලන්න පුළුවන් මේ කාරක සභාවෙන් සොයාගත්තු කරුණු අනාවරණය කරගත්තු කරුණු මේ ආයතන ක්‍රියාත්මක කරලාද නැද්ද කියලා. අපේ මන්ත්‍රීතුමාලගේ අදහස් යෝජනා වලින් කියවුණා මේ කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කරනවා පමණයි පසු විපරමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ පිළිබඳව නැවත මේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරනවාද කියන සොයා බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අද පාර්ලිමේන්තුව විදියට ස්ථාවර නියෝග මගින් මේ වැඩසටහන මේ පිළිබඳව තවත් ශක්තිමත් කරලා මේ ගිණුම් ක්‍රියාවලිය මුදල් නිසි පරිදි වීදම් කළාද කියලා සොයාබැලීමේ ක්‍රියාවලිය තවත් පියවරක් ඉදිරියට තබලා අද මේ මාස දෙකක් ඇතුළත නැවත මේ පිළිබඳව ඒ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කරන මට්ටමකට අද ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කාරක සභාව විදිහට අපිත් ඒ නව ස්ථාවර නියෝගවලට අනුව ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා තිබෙනවා. මේ වාර්තා සියල්ලක්ම අපි ආයතනවලට යොමු කරනවා. මාස දෙකක් ඇතුළත මේ සෑම ආයතනයක්ම ඒ ආයතන වෙත ලබා දීපු වගකීම් මේ පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම වාර්තා කර යුතුව තිබෙනවා. එම නිසා අපි මේ වැඩසටහන මේ වැඩපිළිවෙල අපි තව තවත් ශක්තිමත් කරන්න අනිවාර්යෙන්ම අපි කටයුතු කරමු. කටයුතු කළ යුතුයි. මේ සෑම දෙයකම මොකක්ද අවසානේ? මේ රටේ ජනතාව අපි පාර්ලිමේන්තුවට එවන්නේ බෙන්න මේ කටයුතු ටික කරන්නයි. මේ රටේ නීති ටික හදලා මුදල් ටික වෙන් කරලා හරි හැටියේ මුදල් ටික වෙන් කළාද කියලා හොයලා බලන්න තමයි මේ පාර්ලිමේන්තුවට අපි එවන්නේ. ඒ වගකීම අපි මනාව අවබෝධ කරගෙන නිසා තමයි අපේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් මේ වෙනුවෙන් අපි මිඩංගු කරන්නේ. මේ වෙනුවෙන් මිඩංගු කරලා අපි මේ නිවැරදි කරන්න හදන්නේ මෙන්න මේ නිසි වගකීම. මම ඇතුළු අපේ කාරක සභාවේ මන්ත්‍රීවරුන් 26 දෙනාම ඉතාමත් හොඳ අවබෝධයකින් යුතුව අපි කටයුතු කරන නිසායි. නිසා අපි මේ කාර්යභාරය බොහොම පැහැදිලිව අපි කරනවා. ඉතාමත් වගකීමකින් යුතුව කියන්නේ. අද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවත් ගිනුම් කාරක සභාවත් ඉතාමත් සුහදව සම්බන්ධතාවයකින් යුතුව අපේ කාරක සභා දෙකේ වගකීම් සමස්ත පාර්ලිමේන්තුවේ මූල්‍ය වගකීම නිසි ලෙස අවබෝධ කරගෙන අපි ඒ කාර්යභාරය අපි අනිවාර්යෙන්ම ඉටු කිරීමට අපි කටයුතු කරනවා. ඒක අනිවාර්යෙන්ම සිදු කළ යුතු කරුණක් විදිහටයි අපි පෞද්ගලිකව අනිවාර්යෙන්ම දකින්නේ. ඒ වගේම මෙම ඉදිරිපත් කරපු වාර්තාවල ඒ ආයතන සම්බන්ධව වෙන වෙනම නිරීක්ෂණ අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මේ ඉදිරිපත් කරන වාර්තාවල විශේෂ නිර්දේශයන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම පොදු නිරීක්ෂණයන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පොදු නිරීක්ෂණයන් සහ විශේෂ නිරීක්ෂණ අපි වෙනමම අරගෙන ඒ ආයතනවලට ලබා දීපු නියෝගවලට අමතරව පොදුවේ මේ පොදු නිරීක්ෂණයන් සහ විශේෂ නිරීක්ෂණයන් පිළිබඳව අපි විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අද විගණකාධිපති දෙපාර්තමේන්තුවත් අද විශේෂයෙන්ම මේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් අද ලබා දෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මෙම ගිනුම් කාරක සභාවේ මේ කටයුතු වලට විශේෂයෙන්ම මේ මුදල් ක්‍රියාවලිය අධීක්ෂණ ක්‍රියාවලියට විශාල සහයෝගයක් ලැබෙනවා. අපි සියලුම දෙනාම අවබෝධ කරගත යුතුයි විගණන පනත අනිවාර්යෙන්ම අපි මේ පාර්ලිමේන්තුවේ සියලුම අය එක්රාසී වෙලා අපි කඩිනමින් සම්මත කරගත යුතුයි. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේ සම්බන්ධව විවිධ ආයතනවල අදහස් යෝජනා ආවා. අදේ අදහස් යෝජනා අධ්‍යයනය කරමින් තිබෙනවා. එම නිසා මේ පාර්ලිමේන්තුවේ මේ ගෙන යන මේ ක්‍රියාවලියට විගණකාධිපතිවරයා විදිහට විගණන කොමිෂන් සභාව ශක්තිමත් වීම විශාල රුකුලක් කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. විනාඩි. එම නිසා විශේෂයෙන්ම මේ ගිනුම් කාරක සභාවේ ඉදිරිපත් කරන ලබන වාර්තා විවාදයේ අවස්ථාවේදී මම මේකත් අවස්ථාවක් කරගන්නවා සමස්ත ගිනුම් කාරක සභාවේ ඒ මතය ඉතාමත් කඩිනමින් මේ පාර්ලිමේන්තුව විගණන පනත තිබෙන අඩුපාඩුකම් නිවැරදි කරලා කඩිනමින් සම්මත කරලා දීම අපේ යුතුකමක් වගකීමක් බව අපි අවබෝධ කරගන්න ඕනේ. එම නිසා ඒ පිළිබඳවත් අපි කඩිනමින් විශේෂයෙන්ම ඒ අවධානය අනිවාර්යෙන්ම අපි යොමු කරන්න ඕනේ. ඒ වගේම තවත් මේ ක්‍රියාවලිය ශක්තිමත් වීම සඳහා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ කාරක සභාව විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසු විපරම් ලබා දෙනවා වගේම පසු විපරම් පිළිබඳව කතා කරනවා වගේම මේවා සැබෑ ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳව අපි දැනට වඩා තවදුරටත් ශක්තිමත් විය යුතුයි. ස්ථාවර නියෝග හරහා මේ පාර්ලිමේන්තුවේ යම් යම් දිනවකවානු යම් යම් සීමාවන් දාලා මේ කටයුතු ශක්තිමත් කරන්න තව කටයුතු කරලා තිබෙනවා. හැබැයි මීටත් ඉදිරියට යා යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මතය පාර්ලිමේන්තුවට ගිණුම් කාර්ක සභාවට දඬුවම් ලබා දිය යුතුයි කියන තැන මම පෞද්ගලිකව නැහැ. දඬුවම් ලබා දීලා පමණක් මේ සෑම දෙයක්ම නිවැරදි කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඊට මෙහා අපිට නිවැරදිව අපි සෑම කෙනෙකුටම හිමි වෙලා තිබෙන වගකීම් අපි හරි හැටි ඉටු කරනවා නම් අපිට මේ සිදුවෙන අඩුපාඩුකම් අපට නිවැරදි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි පෞද්ගලිකව මගේ විශ්වාසය. එම නිසා අපිට අවශ්‍ය නැහැ දඬුවම් ලබා දීමට ඒ බලතල. නමුත් හැබැයි මේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඒ ආයතනවල ඒවට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැනට තිබෙනවටත් වඩා දඬුවම් ලබා දීමටත් යන්නේ නැතුව අතරමැදි තැනකට ඇවිල්ලා දැනට වඩා වැඩි බලයක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. එහෙම පරිසරයක් ගොඩ නැගුණොත් අද අපට විශාල විශ්වාසයක් තිබෙනවා අපේ රටේ මේ වර්තමානයේදී පමණක් නෙමෙයි නිදහසෙන් පස්සේ ඒ සෑම යුගයකදීම මේ රටේ රාජ්‍ය දේපොළ රාජ්‍ය මුදල් වංචාවන් අක්‍රමිකතාවයන් සිද්ධ වුණා කියන එක අපි පිළිගත යුතුයි. අද මේ තත්ත්වය නිසාම රටේ සමස්ත ජනතාව දේශපාලඥයෝ කෙරෙහි විශ්වාසයක් නැහැ. දේශපාලඥයෝ පිළිකුල් සහගත විදිහට තමයි රටේ ජනතාව බලන්නේ දකින්. ඒක ජනතාව එසේ බැලුවාය කියලා අපි ජනතාවට දෝෂාරෝපණය කළ යුතු වන්නේ නැහැ. ජනතාව සාධාරණයි. එම නිසා අපිට මේ තිබෙන තත්ත්වෙන් නිවැරදි වීමට නම් අපිට තිබෙන එකම වගකීම අපිට පැවරී තිබෙන වගකීම අපි නිසි පරිදි ඉටු කරලා ක්‍රියාවෙන් අපි මේ වගකීම් සියල්ලක්ම ඉටු කිරීමට කටයුතු කරලා මේ රටේ ජනතාව තුලත් දේශපාලඥයෝ කෙරෙහිත් ඇති ඒ වැරදි ආකල්ප නිවැරදි කර ගැනීමට කටයුතු කරගතහොත් මං හිතන්නේ එය තමයි අද රටක් විදියට අවශ්‍ය කියන එක මා පෞද්ගලිකව හිතන්නේ. එම නිසා මම මේ පාර්ලිමේන්තුවේ අද දිනයක් පුරා පැවැත්වෙන විවාදයේදී විවිධ ආකාරයෙන් අදහස් යෝජනා ලබා දීපු ඉදිරියේදී තවදුරටත් ලබා දෙන සියලුම මැති ඇමතිවරුන් මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලාට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කරමින් විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ මම ඇතුළු අපේ සියලුම සමාජිකයින්ගේ ඒ ස්තුතිය මේ සමස්ත පාර්ලිමේන්තුවටත් මේ අවස්ථාවේදී පළ කරමින් අපි සියලුම දෙනාම ඒකරාශී වෙලා මේ රටේ ජනතාවගේ ඒ මුදල් පිළිබඳව උපරිම ආකාරයෙන් රටේ ඉදිරි අනාගතය සඳහා යොදවා ගැනීමට අපි එක්කහුව වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට මුචිව රහුමන් ගෞරව මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමියනි. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු රජයේ ගිණුම් කාරක සභාව වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම හා ඒ විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගිණුම් කාරක සභාවේ සභාපතිතුමා කතා කළාට පසු ඒ කතාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එතුමාගේ කතාවේ සඳහන් කළා මේ දේශපාලඥයන් ගැනත්, ඒ වගේම මේ දඬුවම් දීම පිළිබඳවත් එතුමාගේ මතය. විශේෂයෙන්ම එතුමා කිව්ව විදියට අපි දන්නවා දේශපාලනඥයන් ගැන මේ සමාජයේ තියෙන බැල්ම, වගේම දේශපාලනඥයන්ට පිළිබඳ මේ සමාජයේ තියෙන මතය අපි ගත්තම එහෙම හොඳ මතයක් නැහැ. දේශපාලනඥයන් ගැන සමාජයේ තියෙන ඉතාම භයානක, ඒ වගේම වැරදි, ඒ වගේම ඒගොල්ලෝ ගැන දේශපාලනඥයන් ගැන නොයෙකුත් හැම දෙයක් පිළිබඳව දේශපාලඥයාව ජනතාව බලන්න පුරුදු වෙලා තියෙන්නේ වපර ඇසින් කිව්වොත් තාම නෙවැරදි. ඉතින් මං හිතනවා ඒක මේ සමාජ අර්බුදයේ තුල අපේ මේ පහුගිය කාලයේ මේ දේශපාලන කාලය තුල වෙච්ච යම් යම් සිද්ධීන් උඩ පොදුවේ හැම දේශපාලඥයක් ගැනම ජනතාව ගැන අද තිබෙන විශ්වාසය ඉතාම අඩු මට්ටමක තියෙනවා. අපි දන්න දේශපාලඥයන් වංචා හා දූෂණ වලට සම්බන්ධ වුණාම ඒවා ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම මාධ්‍ය ගැන කතා කරනවා. ඒ වගේම මාධ්‍ය තුල ඒවා පළ වෙනවා. ඒ එවාගේම නොයෙකුත් ආකාරයේ ඒවා එවාගේම විරුද්ධ පක්ෂයේ ඉන්න උදවිය කතා කරනවා. එවාගේ නොයෙකුත් දේවල් දේශපාලන නායකයන් විසින් මෙයා මුදල් හෝ එහෙම නැත්නම් නොයෙකුත් වංචාවල් වලට දූෂණ වලට සම්බන්ධ වුණාම ඒවා හෙලිදරව් වීමේ ක්‍රම තියෙනවා. ඒක විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හරි ඒවා හොයාගෙන ඇවිල්ලා මේ සභාවට ඉදිරිපත් කරනවා. නමුත් අපි දන්නවා මේ රටේ ඉන්න රාජ්‍ය යන්ත්‍රය ගැන. ද රාජ්‍ය නිලධාරීන් යම් යම් දූෂණ වලට සම්බන්ධ වුණාම යම් යම් දේවල් වලට රජයේ මුදල් අවභාවිතා කරාම එහෙම නැත්නම් නොයෙකුත් වංචා වලට සම්බන්ධ වුණාම ඒවා හෙලිදරව් වීමේ සම්භාවිතාවය ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඒවා ඉතා අඩු මට්ටමක තියෙනවා. නමුත් අපි දන්නවා පොදුවේ අපි සියලු දෙනා විශ්වාස කරන හැම රාජ්‍ය නිලධාරියෙක්ම නෙමෙයි විශාල පිරිසක් රාජ්‍ය නිලධාරිනුත් යම් යම් ආයතනවල ප්‍රධානීන් හැම දෙනාම යම් යම් දේවල් අයුතු ලෙස උපයා ගැනීම වංචා දූෂණ වලට සම්බන්ධ වීම ඒවා අපි සියලු දෙනාම දැකලා තියෙනවා. ඒවා මොන ආණ්ඩුව තිබුණත් කොයි ආණ්ඩු කාලෙත් ඒවා තිබිලා තියෙනවා. ඒවා ආණ්ඩු මාරුණායි කියලා රාජ්‍ය නිලධාරීන් සමහර අයගේ ඒ වංචා දූෂණ එක්කෝ එන ඇමතුමා වල්ලගෙන ඒවා යටපත් කරගන්නවා. එහෙම නැත්නම් ඊළඟ ආණ්ඩුව ආවම ඒ ආණ්ඩුවේ ඉන්න ඇමතුමා වල්ලගෙන ඒවා යටපත් කරගන්නවා. ඒ වගේ සිද්ධීන් අපි රාශියක් අපි දැකලා තියෙනවා. නමුත් දැන් කියන දේ තමයි එහෙම සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන්ව ඒ පරීක්ෂාවට ලක් කිරීම හා ඔවුන්ගේ පිළිබඳ වූ ගන්නා තීන්දු ගන්න වූ යාන්ත්‍රණය කුමක්ද? ඒතොර දැන් අපි පාර්ලිමේන්තුව තුල ගිනුම් කාරක සභාවත් ඒ වගේම කෝප් කමිටුවත් ඒ වගේ මේ කාරක සභාවල් දෙකක් තිබෙනවා අපිට මේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාව හා ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබඳව පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් ආයතන දෙකක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. දැන් මේ ආයතන දෙක තුල අපි දන්නවා විශාල සේවයක් වෙනවා. දැන් අපි ගත්තොත් මේ රාජ්‍ය ගිණුම් කරක සභාව රාජ්‍ය ආයතනවල දෙපාර්තමේන්තු වල හැම ආයතනයක්ම ඒ ඔවුන්ගේ ගනුදෙනු හා ඒ සියලු දේවල් පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් ආයතනයක් හැටියට තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් විගණනාධිපතිතුමාගේ වාර්තාව. දැන් විගණනාධිපතිතුමාගේ වාර්තාව අපි බැලුවත් ඒ වාර්තාවත් මේ රාජ්‍ය ගිණුම් කාරක සභාව කරන කාර්යයන් හා සමාන කාර්යයක් තමයි විගණනාධිපතිතුමාගේ ඒ වාර්තාවත් ආ ඉදිරිපත් කරන දේවලුත් වෙන්නේ. නමුත් දැන් ඒ දැන් අපි දකින දේ තමයි අපේ රටේ දැන් මේවා හොඟාක් දුරට වාර්තාවල් වලට විතරයි සීමා වෙන්නේ. දැන් විගණනාධිපතිතුමාගේ වාර්තාව අපි අරගෙන බැලුවොත් ඒ වාර්තාව තුල විශාල වශයෙන් එතුමා නිර්දේශ කරපු හඳුනාගත්ත දේවල් තියෙනවා. මම දැක්කා එතුමා ඊයේත් එතුමාගේ කතාවකදී විශාල වංචාවක් ගැන එතුමා සඳහන් කරා. නමුත් වෙලා තියෙන දේ තමයි අවාසනාවකට අපිට මේව වාර්තාවල් වලට සීමා වීමේ හැකියාවක් හා ඒවට සවන් දීමේ හැකියාවක් විතරයි අපිට තියෙන්නේ. ඊට එහා මේක යන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ගිනුම් කාරක සභාව ගත්තත් මේක හරියට මේ දත් නැති කටක් වගේ. මේක හපන්න බෑ. මේක හවු වෙන්නේ නැහැ. මේක හැපුවට මේක හවු වෙන්නේ නැහැ. මේක අපි කතා කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් ගෙනල්ලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්, අපිට කතා කරන්න පුළුවන්, අපිට නිර්දේශ දෙන්න පුළුවන්, අපිට හොඳයි ඒක සාකච්ඡා කර කර ඉන්න පුළුවන්. නමුත් ඒකේ අවසාන තීන්දුව ඒක ක්‍රියාත්මක කරන ඒ දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න එක්කෙනා ඒක ක්‍රියාත්මක නොකරම අපි ගන්න තීන්දුව මොකක්ද කියන එක තියෙනවා ගැටලුවක්. ඉතින් ඒක තුළ මම හිතනවා අපි තවම ඒ රජයේ නිලධාරීන් වේවා ඔවුන් හා ඔවුන් සම්බන්ධ වෙන වංචා දූෂණවලට ඒවා පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පැත්තෙන් අපි ඉතාම ඉන්නේ අවම මට්ටමක ඉන්නේ. අපි ඉතාම ප්‍රාථමික මට්ටමක ඉන්නේ. ඉතින් මම හිතනවා අපි රටක් හැටියට විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව හැටියට අපි මේ ආණ්ඩුව පත් වුණාම වංචා දූෂණ වලට විරුද්ධව අපි විශාල හඬක් නැගුවා. නමුත් ඒ හඬ දේශපාලඥයන්ට විරුද්ධව විතරක් නෙමෙයි ඒක. ඒ වංචා දූෂණ අපි නැති කරනවායි කියලා අපි කතා කරේ මේ දේශපාලඥයන් විසින් කරපු වංචා දූෂණ විතරක් නෙමෙයි. ඒක මේ රටේ රාජ්‍ය චන්ත්‍රය තුල රජයේ යම් යම් ප්‍රබල නිලධාරීන් හවුල් වෙච්ච වංචා දූෂණ නැවතීමේ ක්‍රියාදාමය තුලත් ඒ අපේ සටන් පාඨය තුල ඒකක් තියෙනවා. නමුත් අපි ඒක ගැන දෙන අවධානම, නමුත් අපි ඒක ගැන ගන්නා වූ තීන්දු තීරණ, නමුත් ඒක පිළිබඳ අපි ගන්නා වූ නීතිමය පැත්ත ඉතාම අවම ප්‍රාථමික මට්ටමක අපි ඉන්නේ. ඉතින් මං හිතනවා ගරු සභාපතිතුමියනි, සභාපතිතුමියනි, ඒ හින්දා යහපාලන රජයක් හැටියට යම් යම් තීන්දු තීරණ අරන් තියෙනවා මේ වංචා දූෂණ අවම කරගන්න. අපි දන්නවා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, ඊළඟට කෝප් කමිටු වාර්තාව හරහා ඒ යම් යම් නීතිමය ක්‍රියාමාර්ගවලට අපි ඉස්සරහට යන්න, ඒ වගේ සාධනීය තීන්දු අරන් තිබෙනවා. නමුත් ඒ සාධනීය තීන්දු ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපි සමස්ත මෙරටේ සිදුවෙන වංචා දූෂණ අවම කර ගැනීමේදී ඒක විතරක් ප්‍රමාණයි කියලා මම හිතන්නේ නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, අපි දේශපාලඥයන්ගේ වංචා දූෂණ අවම කරගන්න, දේශපාලඥයන්ගේ තියෙන මේ දූෂණ වංචාවල් නැති කරන්න අපි කතා කරනවා වගේම, ඒවා වෙනුවෙන් ඒවට විරුද්ධව අපි පෙනී හිටිනවා වගේම රාජ්‍ය යන්ත්‍රය තුලත් විශාල ලෙස මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරනවා, ඒවා දූෂණයට ලක් වෙනවා. ඒවා නැති කිරීමේ සඳහා වූ මීට වඩා නීතිමය පැත්තෙන් යම් විශාල යාන්ත්‍රයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා ඒක මේ ගිණුම්කාරක සභාවේ වාර්තාව තුළ අපිට පේනවා. අපි තව හුඟක් ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි තවම ප්‍රාථමික අවධියේ අපි ඉන්නේ. ඒ ප්‍රාථමික අවධියේ ඉඳන් අපි ඉස්සරහට යන්න නම් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවක් හැටියට මීට වඩා අපි නීති රීති අපි ගෙනල්ලා මේ රාජ්‍ය යන්ත්‍රය තුළත් සිදුවෙන වංචා දූෂණ අවම කරගන්න පුළුවන් තීන්දු තීරණ ගත යුතුයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.